ගරෝ නලින් පෙනන්දු මත්තමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මූලාසනොන්ට ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 2022 10 මාසයේ 6 වෙනිදා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ පවත්වපු කතාවට එක මේ අපි අද කරන විවාදයේ අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මට ඉස්සෙල්ලා කතා කරපු අපේ බුද්ධික පතින්න මන්ත්‍රීතුමත්, ඒ වගේම එතුමාගේ නායක අපේ විපක්ෂ නායකතුමා අද උදේ ඒ කතාවත් එක්ක එතුමා පැහැදිලි කරුවා. ඒ කතාවට හරියන්නේ කතාවේ රටට අවශ්‍ය කරන දෙයක් නැහැ. ඒ කතාව සාමාන්‍ය කතාවක්, ඊට එහා දෙයක් රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවයි කියන එක එතුමා ප්‍රකාශ කරුවා. විශේෂයෙන් විපක්ෂ නායකතුමා බ්ලූ ප්‍රින්ට් එකක් ගැන සඳහනක් කරලා ඒ ගැන 20ක් යෝජනා ඉදිරිපත් කෙරුවා. විශේෂයෙන්ම කියන්න ඕන, මේක බ්ලූ ප්‍රින්ට් එකක් ගැන කතා කරන එකක් නෙමෙයි. මේක අයවැය එහෙම නැත්නම් අයවැයක් ගැන සඳහන් කරපු කතාවක් නෙමෙයි. එතුමා මේ පසුගිය මාසේ එතුමා කරපු විදේශ සංචාරත්, ඒ වගේම මේ රටේ ණය සම්බන්ධව තිබ්බ ඒ ප්‍රගතියත්, ඒ වගේම විදේශ නායකයොත් එක්ක කරපු සාකච්ඡාවල ප්‍රතිඵලත් සම්තීප්තියක් වශයෙන් මේ සභාවට දන්නපු කතාවක් කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. සාමාන්‍යයෙන් විපක්ෂ නායකතුමායි කියපු යෝජනා අදහස් සාමාන්‍ය සම්පූර්ණ අයවැයක් සම්බන්ධව ඉදිරිපත් කරා නම් මං හිතන ඒක හොඳයි. මොකද එතුමාට ඉදිරියේදී එතුමා මේ රටේ නායකත්වයට පත් වෙනවා නම් එතුමාට ක්‍රියාත්මක කරන්න තියෙන දේ යෝජනාවක් ඉදිරියේ මේ ආණ්ඩුවට දන්වන එකත් හොඳයි කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. හැබැයි අපි කවුරුත් දන්නවා, විපක්ෂයේ වගේ අපි සියලු දෙනා, අපි මේ පහුගිය මාස කීපය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැතිවරයා වශයෙන් පත්වෙද්දිත්, ඒ වගේම ජනාධිපතිවරයා වශයෙන් පත්වෙද්දිත් මේ රට තිබ්බේ කොහොමද, ඒ වගේම මේ රටේ ජනතාවට වගේම රටේ සියලු දේශපාලඥයන්ට වගේම සියලු දෙනාට මොන වගේ කාලයකටද, එහෙම නැත්නම් මොන වගේ දුෂ්කරතාවයකටද මුහුණ දෙන්න තිබුණේ කියන එක අපි සියලු දෙනා දන්නවා. විශේෂයෙන්ම අපි ඒ ගැන කතා කරුවොත් අපේ රටේ තිබ්බ ආර්ථිකය කඩා වැටිලා, ආර්ථිකයේ ඒ කඩා වැටීම තුළ මේ රටේ ජනතාවට වෙච්ච අපහසුකම්, තමන්ට ලබා ගන්න තියෙන සාමාන්‍ය මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න බැරුව, ඉන්ධන ටික නැතුව, ගෑස් ටික නැතුව, ප්‍රවාහන පහසුකම් නැතුව, මේ රටේ විදුලිය නැතුව, නිෂ්පාදනයට තමන්ගේ නිෂ්පාදන ටික වෙළඳපොළට ඉදිරිපත් කරලා තමන්ගේ ව්‍යාපාර රැකගන්න බැරුව තියෙන මොහොතක තමයි එතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්නේ. ඒ වගේම විදේශ ණය ගෙවීම් පැහැරහැරලා, විදේශ ණය ගෙවා ගන්න බැරුව මේ රට බංගලොත් රාජ්‍යයක් කියන වශයෙන් අපි නිල නිවේදනයක් කරලා අපි බාරගත්තු වෙලාවක තමයි එතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්නේ. ඒ වගේම අපිට තිබ්බ ජාත්‍යන්තර සම්බන්ධතා, අපිට තිබ්බ හිතවත් රටවල්, අපිට ආධාර උපකාර කරපු සියලු රටවල් එක්ක අපිත් එක්ක අපි එක්ක තිබ්බ ගැටුම්, එහෙම නැත්නම් තිබ්බ සම්බන්ධකම් අඩු කර ගැනීම එක්ක තිබ්බ රටක් තමයි එතුමාට බාර ගන්න හම්බුනේ. ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තය, විශේෂයෙන්ම අපි රජයේ පොහොර ප්‍රතිපත්තිය නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයේ කඩා වැටීම තුළ රටේ දේශීය නිෂ්පාදනයේ සම්පූර්ණ කඩා වැටිලා අඩාල වෙලා තිබ්බ වෙලාවක තමයි අපි අලුතෙන් ආණ්ඩුවක් නැවත පිහිටෙව්වේ. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ රටේ තිබ්බ බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා, බදු අඩු කරලා, රටේ රජයේ තියෙන බදු ආදායම අඩු කරගත්තම රජයේ තියෙන ආදායම අඩු වෙච්ච වෙලාවක ඒකේ ප්‍රතිඵලයක් විදියට රටට අවශ්‍ය කරන මුදල් නැති වෙද්දී ඒ තිබ්බ වෙලාවක තමයි එතුමා රජය බාරගත්තේ. ඉතින් අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒක අපි සියලු දෙනා දැනගෙන හිටියා. මේ ප්‍රතිඵල එද්දී අපි සියලු දෙනා ආණ්ඩු කරපු සියලු දෙනා මේවට වග කියන්න ඕන. අපි එකකට එක පැත්තකට අත දික් කරන්න බෑ. අපි ගත්තු ණය ටික, අපි ගත්තු තීන්දුව ටික, අපි ගත්තු තීන්දුව වල ප්‍රතිඵලය තමයි අපි මේ අවස්ථාවේ මේ අපි භුක්ති විඳමින් ඉන්නවයි කියන එක අපි සියලු දෙනා දැනගන්න ඕන. එතකොට දැන් අපි ඒ වගේම තමයි දැන් එතුමා මේ ආවට පස්සේ මාස කීපේ මොනවාද ඒවට ගත්තු පියවර. අපිට ණය ගෙවන්න බැයි නම්, අපේ රටේ ආර්ථිකය කඩා වැටලා නම්, අපිට අවශ්‍ය කරන ඊළඟ පියවරවල ඉමි ඉක්මනින් ගන්න ඕන පියවරවල් ටික මොකද්ද කියන එක අපි එකින් එක පැහැදිලි කරුවොත් අපි සියලු දෙනා ඒවල කිව්වේ IMF සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සඳහා අපි යන්න ඕන. එයාගේ සහයෝගය අපි ලබා ගන්න ඕන. එයාත් එක්ක සාකච්ඡා කරන්න ඕනයි කියන එක අපි තීන්දුවේ හිටියා. ඒ වගේම නැවත පොහොර ටික ලබා දෙන්න ඕන. ඒ පොහොර ටික ලබා දීලා කුෂිනාශක ද්‍රව්‍ය ටික ලබා දෙන්න ඕන. ගොවිය ශක්තිමත් කරලා නැවත නිෂ්පාදනය පටන් ගන්න ඕනයි කියන එක අපි කිව්වා. ඒ නිසා තමයි අපි මේ යල කන්නේ මේ ඊළඟ මහා එන කන්නේටත් අපි අවශ්‍ය කරන පොහොර සපයලා ඒ අවශ්‍ය කටයුතු කෙරුවේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා එයත් එක්ක සාකච්ඡා කරලා ඒ ඉදිරි පියවර ඉස්සරහට යන්න අවශ්‍ය කටයුතු කෙරුවේ. ඒ වගේම තමයි ජපානය වගේ රටවල් එක්ක අපේ තිබ්බ ඒ සම්බන්ධතාවය නැවත ඇති කරගන්න ඒ අවශ්‍ය කරන පසුබිම එතුමා නැවත ආරම්භ කරේ. ඒ වගේම තමයි මේ රටේ අපි දන්නවා පහුගිය කාලේ තිබ්බ නීතිය හා සාමය පිළිබඳ තියෙන ප්‍රශ්නේ. ඒ යම් රටක තිබ්බ සිවිල් අරගලයක් එක්ක ඒ වගේ මේ අරගලය ප්‍රචණ්ඩත්වයට ගියාට පස්සේ මේ රටේ තිබ්බ නීතිය පවත්ව ගන්න බැරි ගිය තත්ත්වයක තියදී මේ රටේ සංචාරක ව්‍යාපාරය එහෙම නැත්තම් මේ රටේ ආයෝජන එන්නේ නැහැ. ඒ වගේ ඒ නිසා තමයි නැවත අපි නීතිය ස්ථාපිත කරලා මේ රටේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය කරන පසුබිම හදන්න අපි කටයුතු කරේ කියන එක සියලු දෙනා දන්නවා. ඒ වගේම තමයි අපි සියලු ආධාර දෙන රටවල් එක්ක සාකච්ඡා කරලා මේ ආධාර ලබා ගන්න වැඩපිළිවෙලට යන්න ඉස්සෙල්ලා කරන මූලික අවශ්‍ය කරන පියවර ටික සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා කටයුතු කෙරුවේ. ඒ නිසා අපි මේ ගැන කල්පනා කරද්දී අපිට එක පාරටම ඇවිල්ලා දැන් කිව්වම දැන් මේ සේරම කරලා ඉවරද කරන වැඩපිළිවෙල මොකද්ද කියන එක අපි කල්පනා කරපුවම ඒක යම් සාධාරණයක් තියෙන්න ඕන. මාස කීපයක් තුළ මේ කරන වැඩපිළිවෙල ගැන තමයි අපි කතා කරන්නේ. මේක දීර්ඝ කාලින වැඩපිළිවෙලකට යන්න තියෙන මූලික සුසුකම විදියට අපිට සලකන්න පුළුවන්. අපි මේ මාස කීපය තුළ ගත්තු තීන්දුවයි කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕන. දැන් මේක දිහා බලපුවම අපිට විශේෂයෙන් අපි මම අද කතා කරුවොත් අපි වෙළඳ අමාත්‍යවරයා වශයෙන් අපි විශාල පියවරක් මේ සම්බන්ධව අපි දීර්ඝ කාලින වැඩ පිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම බලපුවම අපේ වෙළඳ ගිවිසුම් විශාල ප්‍රමාණයක් වෙළඳ ගිවිසුම් 35කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අවුරුදු 6 7 8 අවුරුදු 10 පරණ වෙලා එහෙම නැත්නම් තීන්දුව ගන්න නැතුව ඒ රටවල් එක්ක තියෙන සාමාන්‍ය තියෙන තත්ත්වල් එක්ක පවත්වාගෙන යන්න නැතුව අපි වෙළඳ ගිවිසුම් පරක්කු කරලා තියෙනවා. අපි එක තීන්දුවක් ගත්තා මම කැබිනට් මණ්ඩලයට දාලා තියෙන ඒ සියන වෙළඳ ගිවිසුමුත් ඒවල තියෙන තත්ත්වයක් මම පැහැදිලි කරලා දුන්නා කැබිනට් මණ්ඩලයට. ඒ අනුව තීන්දුවක් ගත්තා හැකි ඉක්මනින් මාස කීපයක් තුළ මේ රටේ ඉදිරියේදී මේ සියලු වෙළඳ ගිවිසුම් අවසන් කරලා මේ රටේ ජනතාවටත් ඒ වගේම මේ ජනතාවට ඒ රටවල් වල තියෙන වෙළඳාම් ඒ වගේම ඒවල තියෙන ප්‍රශ්න ඒවල තියෙන බාධක ඉවත් කරලා ඒ කටයුතු කරන්න. ඒ වගේම තමයි
නාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ වගේම තමයි අපි නිෂ්පාදනය වැඩි කරන්න අපි මොනා කරුවත් වැඩක් නැහැ. අපේ රටේ ජනතාවට දෙන්න ආහාර ටික නැත්නම් ඒ ආහාර මදි නම් පිට රටින් ගේනවනම් අපි සුවන් පෝෂිත වෙච්ච තිබ්බ අපේ නිෂ්පාදන කඩා වැටිලා අපි රටකින් ආපහු ආනයනය කරනනම් අපි කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි දීර්ඝ කාලින වැඩසටහන වලට ගියා නැවත පෝර ලබා දීලා නැවත ගොවියව ශක්තිමත් කරලා ඒ වැඩපිළිවෙල සඳහා අපි අවතීර්ණ වුණා. ඒ වගේම තමයි අපි තවත් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපි තිබ්බ ඩොලරේ අගේ අපි පවත්ව ගන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය මාස කීපය තුළ තමුන්නාසල දන්නවා ඩොලර එක 450කට මුදලකට යයි එහෙම නැත්නම් 400 425කට යයි කියන එක අපි පුරවකතනය කරලා තියෙද්දි අපි මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඩොලර එක 365 සීමාවේ අපිට රඳව ගන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මම හිතන්නේ දැන් අපිට අවශ්‍ය කරන්නේ తాවකාලිකව අපිට තිබ්බ මේ විශාල තියෙන ගැටලු තත්ත්වයෙන් පස්සේ අපිට දීර්ඝ කාලින වැඩපිළිවෙලකට අපිට යන්න ඕන. ඒක තමයි මම හිතන්නේ විපක්ෂ නායකතුමා කිව්වේ. මම ඒ සම්බන්ධව ඒක මගේ කැමැත්ත ප්‍රකාශ කෙරුවත් මේ අද ජනාධිපතිතුමා ඊයේ කරපු කතාවත් එක්ක සංසන්දනය කරලා ඒ කරන්න බැහැයි කියන එකයි මම ඒ කතාවේ යන කිව්වේ. ඒ නිසා ඒ වගේම තමයි අපිට දැන් අවශ්‍ය වෙලා තියෙනවා අපි පසුගිය කාලේ තිබ්බ මේ පොහොර ප්‍රශ්නෙත් එක්ක අපේ ජනතාවගේ ආදායම අඩු වුණා. ඒ වගේම ජනතාවට තමන්ගේ බඩු මිල එහෙම නැත්නම් තමන්ට ජීවත් වෙන්න තියෙන හැකියාව බහන්ඩ මිලදී ගැනීමේ ශක්තිය අඩු වුණා. අපිට ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි අපි පුළුවන් තරම් රටේ ජනතාවට සහන දෙන වැඩ පිළිවෙලට ගියේ. අපි ගිය සතියේ පාසල් දරුවන් සඳහා දැනට දිවාහාරය ලැබෙන්නේ 121ක් පමණක් දරුවන්ට. අපි ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කෙරුවා මේ 151 දක්වා වැඩි කරන වැඩ පිළිවෙලට යන්න. ඒ නිසා රටේ දරුවන්ගේ මන්ද පෝෂණය, රටේ දරුවන්ට ආහාර ලබා ගන්න තියෙන අපහසුතාවය, මේ සියලු දේ ඇත්තර වශයෙන්ම ඉක්මනින් අපි කරන්න ඕන දේවල්.
මොකද
අපි සියලු දෙනා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවරු වශයෙන්ුත් ඒ වගේම මහජන නියෝජිත වශයෙන්ුත් අපිට මේකේ වගකීමක් තියෙනවා. ඒ නිසා මම සියලු දෙනාගේ මිල්ලන්නේ මේ අවස්ථාවේ මේ තියෙන ගැටලු, මේ තියෙන ප්‍රශ්න කෙසේ වෙතත් අපිට මේ ප්‍රශ්නේ තේරුම බරපතලකම අපිට තේරෙන්න ඕන. ඒ නිසා අපි දේශපාලනේ ඉස්සරහට කරනවා නම්, අපේ රටේ ජනතාවට අපි වග කියනවා නම්, මේ තියෙන මහා මේ තියෙන ප්‍රශ්නේ සියලු දෙනා තේරුම් අරන් උත්තර සපයද්දී සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න ඕනයි කියන එක අපි සියලු දෙනාගේ මිල්ලනවා. ඒ නිසා මම නැවත වාරයක් අපි ඉල්ලන්නේ අපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් මේ පාර්ලිමේන්තුවේ මේ සහයෝගය අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. බොහොම
ස්තුතියි. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 27ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද මේ ප්‍රකාශය පිළිබඳව විවාද කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි දන්න මෙතුම බලයට ඇවිල්ලා රාජාසනාව කතාව කරා. ඒක දින 4ක විවාදයක් පැවැත්වුවා. නැවත එතුමා විසින් සකස් කළ දයවැය ලේඛනයක් ඉදිරිපත් කරා. ඒකටත් දින 3ක ආසන්න විවාදයක් පැවැත්වුවා. දැන් නැවත එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒ පිළිබඳ අපි විවාද පවත්වනවා. එතුමා මේ හැම විවාදයකදීම හැම අදහසකදීම ඉදිරිපත් කරන්න උත්සාහ කරා. මේ අභියෝගයක් තිබෙන වෙලාවේදී කවුරුත් බාරගත්තේ නැහැ. එතුමා බාරගත්තා කියලා. මතර සමාජෙත් එවැනි මතයක් ගොඩනගලා තිබෙනවා. හැබැයි අපේ අදහස වන්නේ එතුමා බාරගත්ත නෙවෙයි, එතුමා තෝරාගත්තා. කුමක් වෙනුවෙන්ද? ඔබට මතක ඇති මේ පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරේ තෝරාපත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් තිබුණා. ඒ විමසීමේදී ඔහු 134ක් විසින් තෝරාගත්තා. කුමක් සඳහාද? ඒ වන විටත් රාජපක්ෂ කඳවුර දේශපාලනික වශයෙන් බිත්තියට මෙහෙත් වෙලා හිටියේ. ඔවුන් දේශපාලන කඳවුරක් වශයෙන් පමණක් නෙවෙයි මතවාදී මිනිස විත්තියට හේතු වෙලා හිටියේ. ඔහුව තෝරාගත්තා ඔවුන්ව බේරගන්න මත තබග. ඒ වගේම අරගලයේ ඇතුළේ වංචා දූෂණයට සහ වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව ප්‍රබල මතයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අපි පිළිගන්නව වුණත් ප්‍රචණ්ඩකාරී දක්වා ඒ මතෙන් පරිවර්තනය වුණා. හැබැයි වංචනිකයන් දූෂිතයන් බේරා ගැනීම සඳහා එතුමාව තෝරාගත්තා මතද බග. ඒ වගේම පාරට බහින්න බැරුව හිටපු ආර්ථික වශයෙන් අපරාධකරුවන්ට අඩුම තරමේ සභාපතිතුමා මේ රට දාලා පැනලා යන්නවත් බැරුව හෙරවුණු ආර්ථික අපරාධකරුවන්ට නිදහස ලබා දෙන්න එතුමා තෝරාගත්තා. එනිසා එතුමා මේ අභියෝගය බාරගත්තු කෙනා නෙවෙයි, තෝරාගත්තු කෙනා. අපිත් ලෑස්ති මේක බාරගන්න. නිසි පරිදි මැතිවරණ පවත්වලා ජනතාවගේ කැමැත්ත අනුව දෙන්න අපි ලෑස්ති. ඒක ඇත්ත බාර ගැනීම. මේ බාර ගැනීම නෙවෙයි, මේ අපරාධකරුවන්ගේ තෝරා ගැනීම. එනිසා එතුමාට මම නැවත කියන අවස්ථා 3කදී මේ පාර්ලිමේන්තුවේදී කවුරුත් බාරගත්තේ නැහැ, එතුමා බාරගත්තායි කියන එක මේක බොරු කතාවක්. දෙක එතුමා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කූටදන්ත ජාතක කතාව උපුටා දක්වන ඒ සූත්‍රය. එම සූත්‍රය අපි දන්නවා, යථාපරිදි උපදෙස් ගැනීම, ඒ වගේම ප්‍රශ්නේ යථාපත්වරදි හඳුනා ගැනීම, ප්‍රශ්නේ සමස්තයක් ලෙස විසඳුම් යෝජනාවන් සොයා ගැනීම, ඒ විසඳුම් විශ්වාසවන්ත ලෙස ක්‍රියාත්මක කිරීම. ඒ තමයි කූටදන්ත සූත්‍රයේ හරය. අපිට ප්‍රශ්න වලට ප්‍රවේශ වීම සඳහා විවිධ දාර්ශනික අදහස් තිබෙනවා. ඒ වගේම අපි දන්නෝ ගැටලුවක් හඳුනා ගැනීම සඳහා අපිට අවශ්‍ය නම් ඔබතුමාත් දන්නෝ දාර්ශනික වශයෙන් අපි ඉගෙන ගන්නෝ ගැටලුවක් හඳුනා ගැනීම සඳහා ඒ ගැටලුව ඓතිහාසික වර්ධනුනේ කොහොමද කියලා අපි තේරුම් ගන්නවා. අද මේ රටේ ආර්ථික අර්බුදය වර්ධනුනේ ඓතිහාසික සාධක තේරුම් ගන්න ඕන.
ඒ ගැටලුව දැන් පවතින විදිය අපේ ණය බර උද්ධමනය නේද ඒ වගේම ගත්තොත් ජනතාවගේ ජන ජීවිතේ ඒ ප්‍රශ්නේ පවතින විදිය ඊට පස්සේ ඒ ප්‍රශ්නේ සඳහා තියෙන අනිකුත් අන්තර් සබඳතාවය તો අපිට ගැටලුව තේරුම් ගන්න පුළුවන් ඓතිහාසිකවත් විෂය මූලිකවත් අන්තර් සම්බන්ධතාවෙන් යුතුව ඒවා ඉතාමත් විද්‍යාත්මක දාර්ශනික පදනම් හැබැයි මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරට යෝජනා කරනවා සූත්‍ර පිටකයේ අඩංගු බැරෑරුම් සූත්‍රවලට යන්න කලින් සෑම බෞද්ධ ගිහියෙක් විසින්ම මූලික ලෙස පිළිපැදිය යුතු පන්සිල් පද පහක් තියෙනවා. ඔය පහෙන් දෙවෙනි පදේ ආරක්ෂා කරන්න. එහෙමනම් අදත් අපිට හොඳ නිරුපද්‍රිත මහ බැංකුවක් ඉතුරු වෙනවා. ඒ නිසා මේ සූත්‍ර පිටකයේ මහා බැරෑරුම් කරුණු වලට නෙවෙයි බෞද්ධ ගිහියෙක් විසින් පිළිපැදිය යුතු මූලික කරුණු වන පන්සිල් පද පහේ අනිත් ඒවා කෙසේ වෙත අඩුම තරමේ දෙවෙනි සිල් පදේවත් ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා එතුමටත් එතුමගේ ආණ්ඩුවටත් ආණ්ඩුවට ඉන්න ගෝල බාලෙන්ටත් මම කියනවා. ඊළඟ එතුමා මේ කතාවේදී ගේනවා සමහර දේශපාලන ව්‍යාපාර කැමැත්තෙන් ඉන්නවලු මලකඳම් මතින් බලය ගන්න. ඒක භයානක ප්‍රකාශයක්. ඉතිහාසය අපි හොඳින් දන්න මිනිස්සු හැටියට දන්නවා මලකඳම් පිළිබඳ වීතිකාවක් සැබෑ ලෙසම රටේ සමාජය නිර්මාණය කරන්නේ බලය දරා ගන්න බැරි වුණු සමාජයේ ප්‍රශ්න වලට නිසි විසඳුම් හොයාගන්න බැරි වුණු පාලක කණ්ඩායම්. එනිසා වුන් කියනවා දේශපාලන පක්ෂ අපේක්ෂා කළ මේ රට කඩාවැටලා ජනතාව සාගින්නේ මියදුනාට පස්සේ තමන්ට බලය ලබා ගන්න පුළුවන් යයි කියලා උපකල්පනය කරනවා කියලා එතුමා කියනවා. හැබැයි දැන් සැබවීම ප්‍රචණ්ඩකාරීත්වය වපුරන්නේ කවුද? ඔබ දන්නවා මේ රටේ දීර්ඝ කාලයක් දේශපාලන ව්‍යාපාර වලට මහජන සංවිධානයට පුරවැසියන්ට මේ රටේ මහජන උද්ඝෝෂණ පෙළපාලිය පැවැත්වීම අයිතිය තිබුණා. මහනුවර ඉඳන් කොළඹ දක්වා ඔබතුමාලා පෙරටු කරගත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹට ආවා. ජන යන පොලිසියෙන් අවසර ගත්තනේ. එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහත් මට මතකයි ජන බල මෙහෙමද කියලා නේද ගාල්ලේ ඉඳන් කොළඹට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගියා. ලිප්ටන් වටරවුමේ ඇවිල්ලා කතාව පවත්වලා මයික් එකත් එතුම උස්සන් ගියා. අනිතට කතා කරන්න ඉන්නුන්දි මට මතක විදියට ඉතිහාසෙ. හරිද? හැබැයි යන යන පොලිසියෙන් අවසර ගත්තනේ. දැන් මොකද කරමින් තිබෙන්නේ? දැන් කරමින් තිබෙන සාමකාමී උද්ඝෝෂණ මඟ හරස්කට පහර දෙනවා. අපේ තරුණ ව්‍යාපාරේ ලිප්ටන් වටරවුමේ සිට කොටුව දුම්රිය පොලිස් ස්ථානයේ දක්වා උද්ඝෝෂණ ව්‍යාපාරකයේ දෙන බවක් පොලිසියට දැනුම් දී තිබුණා. එසේ තිබීදී මඟ හරස් කරලා පහර දෙනවා. කාර්ද ප්‍රචණ්ඩකාරීත්වය අවශ්‍ය වී තිබෙන්නේ අපටද? කාර්ද රටේ ලේ වැගිරීමක් අවශ්‍ය වී තිබෙන්නේ අපටද? මේ රටේ කවුරුත් පිළිගන්නවද අන්තර් විශ්වවිද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනි ත්‍රස්තවාදී වැළැක්වීම් පනත යටතේ අත්අඩංගුවට අරන් හිර කරලා තිබෙනවා. ප්‍රචණ්ඩකාරීත්වය අවශ්‍ය කාටද? මර්ධනකාරීත්වය අවශ්‍ය කාටද? රටේ ලේ වැගිරීමක් අවශ්‍ය වෙලා තියෙන කාටද? අන්නේ මලමිති මලමිනී මතෙන් තමන්ගේ බලය තහවුරු කර ගැනීම ඉතිහාසයේ අත්දැකීම් ලෙස උකහාගෙන තියෙන රනිල් වික්‍රමසිංහ රටේ සාම අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් කැප වෙලා ඉන්නේ දරු සභාපතිතුමනි. ප්‍රජාතන්ත්‍රවාදී අහිමිවීම විශාල ප්‍රතිවිපාක වලට බැටකෑමට ලක් වූ දේශපාලන ව්‍යාපාරය. ප්‍රජාතන්ත්‍රවාදී බිඳකින් හෝ හවුස් වෙන්නේ දරනවා නම් ඒ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මැදිහත්වන දේශපාලන ව්‍යාපාරය. එනිසා ඍජුව හෝ වක්‍රව එතුමට කෙලින් කියන්න කියලා මම කියන්නේ. කවුද මලමිණි මැරීම බලය ගන්න සූදානම් වෙමි තිබෙන්නේ? කවුද මේ සාගතයේ වර්ධනය වෙලා මැරෙනකම් බලන් ඉන්න කියලා කියන්නේ? අපි නෙමෙයි. එවැනි ප්‍රචණ්ඩකාරීත්ව රටක අවශ්‍ය වෙන පාලක කණ්ඩායමට. එනිසා තමයි කැලණි විශ්වවිද්‍යාලේ දරුවන් පාරට බහිනකොට පාර රැකලා ගහන්නේ. මේ රටේ කවුදද මේක සිද්ධ වුනේ? මේ රටේ තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඒක තමයි තෝරාගත්තු කෙනෙක් ඉන්නවා. එයා මොකද එයා බාරගත්තු ඩියුටි එකක් තිබෙනවා. බාරගත්තු ඩියුටි එක තමයි ඒවිනියෙන් තමයි එයා තෝරාගත්තේ රාජපක්ෂ කඳුර සන්තර්පණය කරන්න. අපි වෙලා දාපු ජනාධිපතිකම අහිමි කරපු අගමැතිකම අහිමි කරපු මුදල් ඇමති රට දාලා සිද්ධ වුණු යඬ සිද්ධ වුණු රාජපක්ෂට අමාත්‍ය දුර ගන්න බැරි තත්ත්වයක් රටේ නිර්මාණය වුණු අන්න ඒ සමාජ නැගිටීමෙන් පිළිගන්න ඒ තමයි රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීමේ වමනාව. එනිසා අපි කියන්නේ අපි සාධාරණේ ජනමත මැතිවරණය පවත්වන්න අපි තරඟවදිමු. ජනතාව තෝරගනි. කොහොද ලේවැගිරීමක් තිබෙන්නේ? කොතන ප්‍රචණ්ඩකාරීත්වයක් තිබෙන්නේ? ඒ තමයි මේ රටේ මේ මොහොතේ තිබෙන ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතාවය. අන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව ඉටු කරන්නේ නැතුව ලේවැගිරීම් මලමිනී ගැන මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කිරීම තරම් රනිල් වික්‍රමසිංහගේ නේද මා දන්න මනස මොනතරම් ප්‍රමාණයට බලයෙන් විකෘති කරලා තිබෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟ විශේෂයෙන්ම එතුමගේ කතාව එකින් එක මම ගන්නවා. දැන් එතුමා කිව්වා මා දන්නේ ජපානය අපිට ණය කප්පා අඩු කිරීම සඳහා එකඟ වෙන ප්‍රතිව්‍යුගත කිරීම සඳහා එන සමුළුවක සභාපතිත්වය දරන්න ජපාන රජය එකඟුණයි කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ඊට පස්සේ මම දැක්කා ජපාන රජය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා එවැනි එකඟතාවයකට අපි ආවේ නැහැ කියලා. දැන් බලනකොට එතුමා දෙවෙනි සිල්පදේ විතරක් නෙවෙයි තුන්වෙනි සිල්පදයක් කඩනවා. ඇවිල්ලා ත්‍රිපිටකේ අරන් අපිට සූත්‍ර දේශනා කරනවා. මතද බලන්න. දැන් අපේ රටේ එතුමා ඊළඟ මේ කතාවෙන් පෙන්නුම් කරනවා කරුණු කීපයක්. එක මේ ඇති වී තිබෙන ආර්ථිකය හැකිලෙනවා අනිත් පැත්තෙන් උද්දමනය වැඩි වෙනවා ඒ නිසා තත්ත්වය වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා කියලා. එක මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල සීමාවක් නියම කිරීම. එතුමා කියන එහෙම තීරණයක් ගන්නවා කියලා. හැබැයි අපේ රටේ මිල තීරණ කිරීම ගැසට් නිවේදන කොච්චර ගහුවද? මේ මහ පොළවේ තිබෙන්නේ පොල් වලටත් අපි මිල තීරණය කිරීම ගැසට් එකක් ගැහුවා, හාල් වලට ගැහුවා, කිරිපිටි වලට ගැහුවා, සීනි වලට ගැහුවා. ඇත්ත මහ පොළවේ තිබෙනවද? මෙතන තිබෙන්නේ ගරු සභාපතිතුමනි, අවශ්‍ය වන පරිදි භාණ්ඩ සේවා නිෂ්පාදනය වෙන්නේ නැත්නම්, ජනතාවගේ ඉල්ලුමට සරල ලෙස සාල් නිෂ්පාදනය වෙන්නේ නැත්නම්, ජනතාවගේ ඉල්ලුමට සාධාරණ ලෙස ආනයන භාණ්ඩ පැමිණෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කළු කඩයක් නිර්මාණය වෙනවා. එනිසා අවශ්‍ය වී තිබෙන කුමක්? මිල අවසන් කර ඔබතුමාට නැගිටින මම කියන්න. අවසාන වශයෙන් ගත්තොත් මිල තීරණය කළ හැකි තත්වයක් ඇතිවන්නේ සාධාරණ ලෙස ගුණාත්මක භාවයෙන් බහුලව භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාවක් නිර්මාණය කරොත් විතරයි.
ඔඩර් ප්ලීස්. අමුරාසනය සඳහා නියෝජ කාර්ය සභා සභාපතිතුමා සම්බන්ධ.
Honorable member, please continue.
සුති මුලාසනේ ඉන්න සභාපතිතුමනි, ඉතින් එඳ මේ මිල තීරණය කිරීම ගැසට් නිවේද මේ බහුරු කොලම් කොච්චර අපි දැකලා තිබෙනවද? ඒ තවදුරටත් යථාර්ථවාදී නෙවෙයි. ඊළඟ එතුමා කියන දේශීය නිෂ්පාදන සඳහා ඇති බාධක ඉවත් කරනවා කියන. දේශීය නිෂ්පාදනයක් හැටියට තමයි මෙච්චර කාලයක් අපේ ස්ථිරතාවලට අවශ්‍ය වෙන ගෝස් ලබා දුන්නේ 100%ක් ලංකාවේ දේශීය නිෂ්පාදකයින්. හැබැයි දැන් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? දැන් ටෙන්ඩරයක් හඳවලා තිබෙනවා ජාත්‍යන්තරයෙන් විදේශීය වෙළඳපොළෙන් චීනෙන් ගෝස් ගෙනලා දෙන්න. ඒක දශක කණනාවක්. මේ රටේ සාමාන්‍ය ගෝස් නිෂ්පාදකවරු 450ක් විතර හිටියා. ඒකෙන් 350 200ක් විතර කොවිඩ් කාලේ හැලුණා. 350ක් විතර ඉතුරු වුණා. උන් අසීරු නිෂ්පාදනයක් ගෙනියනවා. හැබැයි එහෙම නිෂ්පාදනයක් ගෙනියන එකටත් අද ටෙන්ඩර් කැඳවලා මොකද කරලා තිබෙන්නේ? ඒ වගේ ඇති කරලා තිබෙන්නේ තමයි චීනේ මාකට් එකට වෙළඳපොළ හදලා තිබෙන්නේ. මේ තුම මේකට අවිල කියන මොකද්ද? දේශීය නිෂ්පාදෙන් දිරි ගන්න ඕන කියලා බොරු. තුන, විදේශ විනිමය ගලා යෑම ඉහළ නැංවීම සඳහා විදේශ විනිමය රෙගුලාසි ලිහිල් කරන. ඉතින් ලිහිල් කරන්නේ ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව සම්මත කළ දුන්නනේ කළු මුද කළු සල්ලි සුදු කිරීමේ පනතක්. පෞගේ මාර්තු මාසේ 31 වෙනිදාක බලපෑවත් උනානේ. දැන් තව ලිහිල් කරන්න මොකද? ඕන තරම් ආකාරකින් උපයා ගන්නලා ධනෙ ලංකාවට අරගෙන එන්න පුළුවන් නේද? ආවේ කොහෙන්ද? හෙව්වේ කොහොමද කියලා හොයා බලන්නේ නැතුව වංචනිකයන්ට දූෂිතයන්ට තමන් උපයා ගන්නලා ධනෙ එක් රැස් කරගෙන තියෙන කළු ධනෙ පිරිසුදු කර ගැනීම සඳහා නීති සම්පාදනය කරලා දුන්නා. ආවද අපිට දැනගන්න තියෙනවා. තව මොනවද මේ ලිහිල් කරනවා කියන්නේ? ගරු සභාපතිනි, විනිමය වෙළඳපොළ එක පැත්තකින් විතරක් ලිහිල් කරන්න බෑ, දෙපැත්තටම ලිහිල් කරන්න ඕන. අද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වනේ සිදුවෙහි වන්නේ ලංකාවට ගලාගෙන එනවට වඩා ලංකාවෙන් ගලාගෙන එන එක වැඩි වෙන එක තමයි. ඒ නිසා එතුමා නීති මොනවද කියලානේ. ඊළඟ තියෙන මොකද? අත්‍යවශ්‍ය නොවන ආනයන වළක්වා ගැනීම සඳහා නීති පනවලා තියෙනවා. ඒක කරලා තියෙන දෙයක් මොකද? ප්‍රතිඵල අපේ රට සම්භාණ්ඩ නිෂ්පාදක බතික් නිෂ්පාදක ඇතුළු ආනයනික අමුද්‍රව්‍ය මත රඳාපවතින සුළුව මධ්‍ය පරමන කර්මාන්ත පද්ධතියක්ම වියවුලට පත් වෙලා තිබෙනවා. ඔන්න එතුමගේ හතරවෙනි යෝජනාව. පස්වෙනි යෝජනාව වඩාත් යහපත් විවෘත වෙළඳපොළක් විනිවිදභාවයෙන් කටයුතු කරන්න. මේගොල්ලන් එක විනිවිදභාවයෙන් යහපත් තරංකාරී වෙළඳපොළක් හදන්න. සීනු බදු වංචා වියදෙන කවුද? පොල්තල් බදු වංචා වියදෙන කවුද? අද ගල්ලංගුරු වංචා වියදෙන කවුද? අද ඩීසල් වංචා වියදෙන කවුද? මේ තරම් රට ආර්ථික වශයෙන් කඩාවැටලා තිබෙන වෙලාවෙත් ගල්ලංගුරු ටෙන්ඩර් විනිවිදභාවයෙන් දෙන්න බැරි නම් මේ රට විශාල ආර්ථික අර්බුදයක තියෙන වෙලාවෙත් ඩීසල් ගෙන්වීම විනිවිදභාවයෙන් කරන්න බැරි නම් මොන විනිවිදභාවයද මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මයා මේවා කියලා කියන වෙන ලෝක මේ පාර්ලිමේන්තුවේ තු. මම කියන්නේ ඉතරයි. මොන විනිවිදභාවයද තියෙන්නේ? විනිවිදභාවයක් ඇති කරන්න පුළුවන්ද? මේගොල්ල වටේ ඉන්නවා චෞර වලල්ලක්. ඒගොල්ල අපේ රටේ ව්‍යවසායකයන් නෙමෙයි, අපේ රට කර්මාන්තකරුවන් නෙමෙයි. අපේ රටේ යම් කාලාන්තරයක ව්‍යාපාරක යෙදিলা ඒ ව්‍යාපාර වලින් ධන ප්‍රස් කරගත්තු අය නෙවෙයි ඩීල් කරුවන් චෞර කණ්ඩායමක් ඉන්නවා. ඩීල් ගල්ලඟරු වංචාව ඉන්නේ ඒගොල්ලෝ, තෙල් වංචාව ඉන්නේ ඒගොල්ලෝ, සීනි වංචාව ඉන්නේ ඒගොල්ලෝ. නේද රැපිඩ් වංච මේ ඉන්ජෙක්ෂන් ඒ වංචාව හිටියේ ඒගොල්ලෝ. කවුද මේ ඩීල් කරුවන් හතර වටේ තියාගෙන අපිට කියන්නේ විනිවිදභාවයෙන් තරඟකාරීත්වයක් ඇති කරනවා කියලා? ඒක තමයි ඔගේ පස්වෙනි යෝජනාව මේ තත්ත්වෙට. ඊළඟ තැන්පත් සඳහා පොලිස් සීමාවන් පැනවීම ඔස්සේ පොලි අනුපාතික සීමිත මට්ටම රඳවා ගැනීම. කොහෙද කරලා තියෙන්නේ? පොලි අනුපාතික සීමිත මට්ටම රඳවා ගන්න කොහොමද? අපේ රටේ භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත්වල පොලි අනුපාතිකට වඩා අඩු පොලි අනුපාතිකක තමයි සාමාන්‍යයෙන් බැංකු පොලි අනුපාතික රඳ සමාවෙන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර පොලි අනුපාතිකට වඩා ඉහළ පොලි අනුපාතිකට තමයි වාණිජ බැංකුවල පොලි අනුපාතික සාමාන්‍ය රඳා පැවතුනේ. මොකද සාමාන්‍යයෙන් හිතන භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කිරීම සුරක්ෂිතභාවය වැඩි නිසා වාණිජ බැංකුවල තැන්පත් කිරීම සුරක්ෂිතභාවය අඩුයි. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තොත් භාණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කරන පොලි අනුපාතයකට වඩා නේද අඩු පොලි අනුපාතය තමයි වාණිජ බැංකුවල තිබුණේ. අද මොකද සිදු වී තිබෙන්නේ? අද භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් වෙන 32%ට බැඳුම් කර නිකුත් වෙන තත්වයක් ඇතුලේ අද බැංකු පොලි අනුපාතයක 24-25% අවිලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ගරුක සභාපතිතුමනි මේ භාණ්ඩාගාර බැඳුම් කර පොලි අනුපාතක ඉහළ අභිමෝය යන්න තිබෙ තිබෙනවා. දැන් කොහොමද කරන්නේ? ඒක විසින් සිද්ධ වී තිබෙන කුමක්ද? අද මේ තත්ත්වෙ විසින් ඇති වී තිබෙන තත්ත්වය තමයි මම ඊළඟ පාර්ලිමේන්තු විවාදෙදි ඉල්ලා සිටිනවා. ඉල්ලා කියනවා මේ රටේ ජනතාව මේ අරා මූණ තිබෙන ගැටලුවට විසඳුම් ගැන සාකච්ඡා කරන්න ඕන කියලා. මා මේ අද කියන්නේ මේ පොලි අනුපාතක ඉහළ යාම අද අපේ රටේ සෑම ක්ෂේත්‍ර කඩාවැටීමකට භාජන කොට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ යෝජනා 6 කිසිදු ප්‍රතිඵලදායක නොමැති දැනුත් ප්‍රැක්ටිස් කරමින් තිබෙන අසාර්ථක යෝජනා කීපයක් බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඊළඟ එතුමා පෙන්눔 කරනවා ජාත්‍යන්තර සහයම් පිළිබඳව. ඒක අපි දැක්කා ජිනීවවලදී මොකද සිද්ධ වුනේ කියලා. මා දන්නවා අපිට ඡන්ද 7ක් ලැබුණා. ශ්‍රී ලංකාවේ මානවිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව යෝජනාව ආවා. ඒකට එරෙහිව ඡන්ද 7-4ක් කියුබාව, වෙනිසුලාව, බොලිවියාව, සචීලේ ලබා දී තිබුණා. ගරු සභාපතිතුමනි මේ ඡන්ද 4 ඇමරිකාව මොන යෝජනාව ගෙනාවත් ඔවුන් ඇමරිකා නෙක්සා ජනපදයේ ව්‍යාප්තවාදයට එරෙහිව ගනු ලබන තීරණයක් මිසක් අපි ගැන හිතලා ගන්න තීරණයක් නෙවෙයි. හරිද? දැන් ජාත්‍යන්තර මොකද්ද අපි ගැන කියන්නේ? මේකට පිළිතුරු ඕන. ඇමරිකා නෙක්සා ජනපදයේ විදේශ සභාව පිළිවන් සෙනෙට් සභාවේ කමිටු විසින් නිර්දේශ කරේ කුමක්ද? ලංකාවේ විශාල වංචා දූෂණ සිදු වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍යරම් තුළ ඔවුන් දැනුම් දෙනවා වංචා දූෂණ වලට පිළිබඳව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ නැතුව IMF එක ලංකාවත් එක්ක බැඳීමකට යන්න එපා කියලා. ඇමරිකා නෙක්සා ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව තීරණය කරනවා. ඒ වගේම පෞගේද ලෝක බැංකුව විසින් තෙල් ගෙන්වීම, ගෑස් ගෙන්වීම සහ පොහොර ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 160ක් ලබා දෙනවා. ඩොලර් මිලියන 160 දෙන ලබා දෙන ගමන් ලෝක බැංකුව කියනවා අපි සල්ලි දෙන ගමන් හොරකම් කරනකොට බලන්නත් කට්ටියක් ඉවනවා කියනවා. ඔන්න ජාත්‍යන්තර ප්‍රතිරූපේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ ඔවුන්ට පැවරී තිබෙන මැන්ඩේට් එක, ඔවුන්ට තිබෙන වරම, කොටුව, පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සහ දෙවල සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්න. හැබැයි අද එතනින් ඔබට ගිහිල්ලා ආර්ථික අපරාධයන් පිළිබඳව මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාව ගැන කතා කරන්න සිදු වී තිබෙනවා. මේ ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි කියන චෝදනාව යෝජනාව එල්ල කරමින් තිබෙනවා. කොහොමද මේ වෙන්නේ ශ්‍රී ලංකාවට? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් ණය සහන යෝජනාවලිය සකස් කරනකොට ඒක ඔවුන් විසින් කියනවා වංචා දූෂණ මැඩපැවැත්වීම සඳහා යම් යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. මොකද ලෝකෙ තියෙන ප්‍රතිරූපේ වංචනිකයන් දූෂිතයෙන් ගහන ආණ්ඩුවක් තිබෙනවා. වංචනිකයන් දූෂිතයෙන් ගහන පාලනයක් තිබෙනවා. මෙන්න වංචනිකයන් දූෂිතයෙන් ගහන පාලනය ගහන ආණ්ඩුවක් විසින් රටේ ජනතාවට කිසිවක් නොකරන බව ඔවුන් ඉතා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. නිසා ඒක තමයි ජාත්‍යන්තරයේ ගොඩනගලා තියෙන ප්‍රතිරූපයද. දැන් තියෙන මොකද්ද එතුමම කියනවා අපි තෙල් දුන්නා, ගෑස් දුන්නා, සාමාන්‍ය තත්යකට ඔමෙ ඇත්තද මේ බොරු? අප්‍රේල් මාසේ 12 වෙනිදා මහා බැංකුව අධිපති නන්දලාල් මහත්මයා විසින් තීන්දුවක් ගත්තා අරගෙන තියෙන ණය අපි ගෙවන්නේ නැහැ කියලා. ඒක සරල කතාවක් නෙමෙයි. රටක් මහා බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශයටපත් කරනවා අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකද්ද? නිල වශයෙන් රජය පිළිගන්නවා අපි බංකොලොත් කියලා. මා දන්නේ එතුමට මේ තීන්දුව ගන්න බලයක් තියෙනවද නැද්ද කියලා. ඒක අපි විවාද කළ යුතු ප්‍රශ්නයක් ඇත්තටම. එහෙම ඒක පාර්ශ්වීය තීරණයක් ගත හැක්කේ කොහොමද? රටක් නිල වශයෙන් බංකොලොත් වීම ප්‍රකාශයටපත් කරනවා නන්දලාල් අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඒ අප්‍රේල් මාසේ 12 වෙනිදා සිට අගෝස්තු මාසේ 30 වෙනිදා කියන මාස පහට ගරු සභාපතිතුමනි අපි ගෙවන්න තිබුණා ඩොලර් මිලියන 2490ක් ආණ්ඩුව. දැන් අපි මේ ඩොලර් මිලියන 2490 ගෙවුවේ නේ. මේක සිතුවි. මාර්තු මාසෙ බැලුවොත් අපිට ණයත් ගෙවමින් තෙලුත් ටිකක් තිබ්බා. හැබැයි ණයත් ගෙවමින් දැන් මොකද කරලා තිබෙන්නේ? දැන් අපි ඒක පාර්ශ්වීය තීන්දුවක් ගත ණය ගෙවන්නේ නැහැ කියලා. අපි නොගෙවා සිටින ණය ප්‍රමාණය ඩොලර් මිලියන 2490යි අගෝස්තු 30 වෙනකොට. මා හිතනවා මේ මාසෙ පහුගිය මාසෙ තාසන වසෙ මිලියන 300ක්වත් අපිට මාසකට ණය ගෙවන්න තියෙන ඩොලර් ගත ඩොලර් මිලියන 2800ක් විතර. ඒ කියන්නේ ඩොලර් මිලියන 2800ක් අපි ගෙවිය යුතු ණය ගෙවලා නැහැ. ඒක ගෙවන්න ගියා නම් මාර්තු වලට වඩා තත්ත්ව බහනකයි. ගෙවන්න වස්සල්ලි නෑ මතක තබා ගන්න. පහුගිය ජූලි මාසේ 26 වෙනිදා බැඳුම් කර සම්පූර්ණ ඩොලර් බිලියනක බැඳුම් කර සම්පූර්ණ වුණා. ඒ ඩොලර් බිලියන අපිට ගෙවා ගන්න බැරි වුණා. ඇමරිකානු හැමිල්ටන් බැංකුව විසින් ඇමරිකා නෙක්ස ජනපදයෙන් නඩුවක් දාලා තිබෙනවා. මාදක බන්දුල ගුණවර්ධන කියනවා ඒ නඩුවට කතා කරන තරම් අධ්‍යක්ෂින් තියෙන දැනුම තිබෙන නීතිඥවරු අපිට රටේ නෑ. ඒ නිසා ඇමරිකාවෙන් නීතිඥව හයර් කරන්න වෙනවා කියනවා. ඒක නේ තුමා කියන දේ. ඇමරිකාවෙන් නීතිඥ ගෙන අපිට කතා කරන්න වෙනවා අපි ණය නොගෙවා සිටීම පිළිබඳව වර්ධකරුදු නිවර්ධි කරුදු කියලා.
උන්ට ගෙවන්න ඕනේ.
ආ ඒගොල්ලන්ටත් අපි ගෙවන්න ඕනේ ඩොලර්. හරිද? දැන් මොකක් සිටුවේ තිබෙන්නේ? මේ අලුත් ආස්කර්මයක් නෙමෙයි. ඩොලර් මිලියන 2800කට ආසන්න මුදල් ප්‍රමාණය අපි ණය ගෙවීම පැහැරලා තිබෙනවනම් ඒකෙන් අපි තෙල් ටිකක් ගේනවා. ඒකෙන් අපි ගෑස් ටිකක් ගේනවා. ඊට අමතරව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් හම්බුණා ගෑස් වලට සහ තෙල් වලට. සමහරවිට ගෑස් වලට සහ පොහොර වලට. මේකෙන් තමයි මේ සාමාන්‍ය තත්ත්වෙ තිබෙන්නේ. ඇත්ත ආර්ථිකය ගත්තොත් පසුගිය මාර්තු වලට වඩා ආර්ථිකය භයානකයි. මේක ඇත්ත. අපි ඩොලර් මිලියන 2490ක් අගෝස්තු මාසේ 30 වෙනිදා ගෙවලා නැහැ. දැන් මොකද කරන්නේ? නන්දලාල් මහත්මයා අගෝස්තු අප්‍රේල් මාසේ 12 වෙනිදා ගනු ලැබූ තීන්දුවේ අනිවාර්ය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නත් බෑ. ණය ගෙවන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා නම් අනිවාර්ය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි. ඒකත් එකට ගැට ගැහිලා තියෙනවා. ණය ගෙවන්නේ නැති තීන්දුවයි ආර්ථික අරමුදේට තව පාරක් දෙකක් නැහැ. ණය ගෙවන්නේ නැති තීන්දුව ඉතාමත් පැහැදිලි ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියන යෝජනාවත් ගැට ගැහිලා තිබෙනවා. එනිසා මම දන්නේ ඒක ඒ සඳහාම ගනු ලැබූ තීන්දුවක්ද කියලා. ඒක අපි කවදා හරි එල්දරව් කරගමු. හැබැයි ණය නොගෙවීමේ තීන්දුව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ගැට ගැහිලා තිබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මොකද්ද කියන්නේ? ඉදිරි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න නම් ප්‍රධාන කරුණු දෙකක් ඉෂ්ට කරන්න ඕන. එක ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහනකට එකඟතාවයක ඉන්න ඕන. අපි දන්නවා ණය වර්ග කීපයක් තිබෙනවා. එකක් ද්විපාර්ශ්වික ණය, දෙක බහුපාර්ශ්වික ණය, තුන වාණිජ වෙළඳපොලෙන් ගත්තු ණය. හැබැයි බහුපාර්ශ්වීය ණය, ඒ කියන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වගේ ණය මුදල් අපිට ප්‍රතිවගත කරන්න බෑ. අපිට ප්‍රතිවගත කරන්න වෙන්නේ ද්විපාර්ශ්වික ණය එකක්. ඉන්දියාව සහ චීනයෙන් ගත්තු ණය සමාන. ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් වලින් අපි ද්විපාර්ශ්වික ලෙස ගන්න ලද ණය. එතකොට වාණිජ වෙළඳපොලෙන් අපේ සොරි බැඳුම් කර විකුණලා ගත්තා ගන්නා ලද ණය. ඒ ණය ප්‍රමාණය තියෙන අපේ ආසන වශයෙන් ගත ඩොලර් බිලියන 13ක්. මේ ණය ප්‍රතිවගත කරගන්න යන්න ඕන. එන අපි වාණිජ වෙළඳපොලෙන් සොරි බැඳුම් කර විකුණලා ගත්ත ඩොලර් බිලියන 13 අපි ප්‍රතිවගත කරගන්න යන්න ඕන. හැබැයි ආණ්ඩුව බැඳුම් කර විකුණලා aran තියෙන්නේ ජාත්‍යන්තර විතරක් නෙවෙයි. අපි දේශීයවත් aran තියෙනවා. භාණ්ඩාගාර බිල්පොත්, මහා බැංකුව බැඳුම් කර, සහ සංවර්ධන බැඳුම් කර නිකුත් කරලා අපි ලෝකල් මාකට් එකෙන් දේශීය වෙළඳපොලෙන් ණය aran තිබෙනවා. කවුද දීලා තියෙන්නේ? වාණිජ බැංකු, රක්ෂණ සමාගම්, EPF, ETF. તો සාධාරණ තරකයක් වෙනවා ජාත්‍යන්තර බැඳුම් කර ගත්ත අයගේ. ජාත්‍යන්තර බැඳුම් කරවල ආයෝජනය කළ තියෙන්නේ කවුද? විශ්‍රාමික වැටුප් වල අරමුදල්, හෙල් සෞඛ්‍ය රක්ෂණ සමා රක්ෂණ වල අරමුදල්, මේවා තමයි ජාත්‍යන්තර බැඳුම් කරවල ආයෝජනය කළ තිබෙන්නේ. එහෙනම් අපි ආයෝජනය කළ තියෙන්නේ EPF, ETF රක්ෂණ වැනි අරමුදල්. එනිසා සාධාරණ තරකයක් වෙනවා ඕගොල්ලෝ ජාත්‍යන්තර බැඳුම් කර ප්‍රතිවගත කිරීම ලක් කරන්න කියලා යෝජනාවක් ගෙනව නම් දේශීයවත් කළ යුතුයි නේද කියන එක සාධාරණ යෝජනාව. එන දේශීය ණය කවර හෝ තත්වයකට තමුනාසලා ප්‍රතිවගත කරන්න සූදානම්ද කියලා මේ රට කියන්න ඕන. එමුණුත් අපේ වාණිජ බැංකුවත දුවන්නේ ඉතාමත් අඩඩඩාවකට. රුපියල් බිලියන 500ක ද්‍රවශීලතාවයක හිගයක් තිබෙනවා. සමහර බැංකු මුළුමනින්ම ගනුදෙනු නතර කරලා තිබෙනවා. විශාල බැංකු ප්‍රමාණයක් ණය දීම නතර කරලා තිබෙනවා. ණය රිකවරින් රේට් එක විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. එනිසා බැංකු පද්ධති අවධානයම ලක් වෙමින් තිබෙනවා. බැංකු වලට මුදල් ගලාගෙන එන එක අඩු වෙලා තිබෙනවා. භාණ්ඩාගාර පිළපස් 32% යනකොට උද්දමනය 65% යනකොට ආර උද්දමන 95% යනකොට
Remember you have 2 more minutes.
විනාඩි මට තව විනාඩි දෙකක්
තියෙනවා.
ක්‍රියාල මන්ත්‍රීතුමා දෙනවා කිව්වා තව දෙකක් දෙන්න. මම හතරෙන් මම අවසන් කරනවා. එතන මේ යමින් තිබෙනවා. මේම යන තත්ත්වයක් ඇතුළේ බැංකු පද්ධතිය විශාල අවධානයකට මුහුණ දී තිබෙනවා. මේ බැංකු පද්ධතිය මුහුණ දී තිබෙන අවධානම විශේෂයෙන්ම ගත්තොත් අපේ බැංකු පද්ධතිය යම් අර්බුදයකටපත් වීම බැංකු පද්ධතිය යම් අර්බුදයකටපත් වීම විශාල අනතුරක් හමු වෙ අපි තිබෙනවා. හරියට ඔබතුමා කාලය හරියට ගණනය කරද්දන්න.
The 5 minutes has been given by Honorable Lakshman Kiriella. That is including the time that I gave you.
Right. Okay.
So 2 more minutes, but we can push it further.
Okay. Thank you. Enisa ma kiyemin inne. Enisa ithamath me banku paddhati avadanakata muhuna di thibena. Ethara mekata visithum jathyantara moolya ara mudala visin denalada yojanawan ara mokadda sidu wenne kiyala apita kiyanna ona eka. Deka ilaga oun kena naya tirasara kirime weda sathanakata yanna ona. Naya tirasara karanna nan aniwaryenma ape aadayam saha viyadam athara paratare piyaman karaganna ona. දැනට ආණ්ඩුව එකඟ වෙලා තියෙන 2025 වෙනකොට දල ජාතික නිෂ්පාදනයේ 2.3ක අතිරික්තයක් පවත්වාගෙන සමවෙන්න. දල ජාතික නිෂ්පාදනයේ 2.3ක ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන එකඟ වෙනවා. දැනට තියෙන ඍණ 6ක ශේෂය මේක කොහොමද 2.3 දක්වා වැඩි කරන්නේ? වැඩි කරන්න තියෙන තවදුරටත් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න ඕන, වියදම් අඩු කරන්න ඕන. ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න මොකද සිදුවන්නේ? ආණ්ඩුවේ ආදායම් වැඩි කරගින් සඳහා දැන් බදු පිට බදු ගන්න තත්ත්වයක් මතුවී තිබෙනවා. ඔබතුමා දන්නවා වැඩ් බද 108 ඉඳන් 15 දක්වා වැඩි වුණා පසුග මාස 6 ඇතුළත. ඒ වගේම පිරිවැටුමන ගහන බද්දක් හැටියට සමාජ ආරක්ෂණ අරමුදලේ බද්ද 2.5කින් අලුත් බද්දක් හඳුන්වා දෙනු ලැබුවා. රැඳවුම් බද්ද ගහනු ලැබුවා. අයවැලේක නියෝජනය කර තියෙන පේයි ටැක්ස් එක නැවත හඳුන්වා දෙන්න. තවත් අතිරේක බදු ගණනාවක් හඳුන්වා දෙන්න. මන්දක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය විතර පවත්වාගෙන යාම වෙනුවෙන් බදු ප්‍රතිශත 18% දක්වා වර්ධනය විය යුතුයි කියලා. ඒ කියන්නේ මොකද්ද? පීඩාවටපත් වී තිබෙන ජනතාව මත තවත් අතිමහත් බරක් පටවන. අතිමහත් බරක් මතක තබාගන්න. මේ යෝජනාව සිදුවිය හැකිවන්නේ පීඩාවටපත් වී තිබෙන ජනතාව තව තවත් පීඩාවටපත් වීම. ඒ නිසා තමයි නන්දලාල් මහත්මයා පහුගිය පාර්ලිමේන්තුවේ කිව්වේ ඒ පීඩාවට එහි ජනතාව නැගිටිනවා. තමන්ගේ දරුවන් බඩගින්නේ මියද්දි, තමන්ගේ ස්වාමීට රැකියාව නැතිලා ගෙදරට වෙලා ඉද්දි, තමන්ගේ කුස්සිය ආහාර ටික හිගෙද්දි, තරුණට රැකියාවක් නැතුව තිබිද්දි, තරුණට රැකියාවක් නැතුව පාරට වෙද්දි තරුණ නිකන් ඉන්නේ නැහැ. ඒකට පීඩාවට රේ ජනතාවගේ නැගිටීමක් සිදුවේ හැකි කියලා කවුද කියන මහ බැංකුවේ අධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කාරක සභාවකදී මාදක ප්‍රකාශ කරලා තිබුණා. එහෙනම් මොකද විහෙක්කේ? අනතුරුවක් තියෙනවා ඉදිරියේ. අනතුරුවක් තියෙනවා ඉදිරියේ. එදත් අපිට මතකයි 2020 ඉඳන්ම අපි මේ අර්බුදය පෙන්වා දෙන්න ලැබුවා. ඒ වෙලාවත් මේ විදිහට මාණ්ඩ්‍ය මන්ත්‍රීවරු පුරසාරම් දෙඩුවා. නෑ ඩොලර් ඕන තරම් තියෙනවා, රුපියල් ඕන තරම් තියෙනවා, අපිට ප්‍රශ්නයක් නෑ. කවුද අපිට ප්‍රශ්නයක් තියෙන කිව්වා. රට මුළුමනින්ම අගාධයට වැටුණාට පස්සේ දැන් ඇවිල්ලා කියනවා වැරදුනා, අපේ ගත්ත තීන්දුව වැරදුනා, දැන් අපි එකතු වෙමිනි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ එදත් මේක අදත් අපි කියන්නේ මේක ඉතාමත් විශාල අඳුරු අගාධයක තිබෙන්නේ. මේ අර්බුදෙන් ගොඩ එන්න ඕන කොහොමද? මේ අර්බුදෙන් ගොඩ එන්න ගරු සභාපතිතුමනේ ආණ්ඩුවකට පුද්ගලයෙකුට තනියෙන් බැරි බව පිළිගන්නවා. මේකට සමාජ ඒකරාශී වීතු සමාජ විශ්වාසවන්ත ගොඩනැගී සිටි සමාජ විශ්වාසවන්තව ගොඩනගන්න නම් අනිවාර්යෙන් මැතිවරණයකදී මහ ජනතාවගේ කැමැත්තට සරිලන ආණ්ඩුව පිහිටව ගත යුතුයි. මහ ජනතාවගේ කැමැත්ත නැති පාර්ලිමේන්තුව, මහ ජනතාවගේ කැමැත්ත නැති ජනාධිපතිවරේ, අඩුමතරේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න බැරි ජනාධිපතිවරේ, රටේ ජනතාවගේ විධායක බලය හොබවන ආණ්ඩු ක්‍රමවස්ථාවේ 3-4 වගන්තුරේ තා පැහැදිලිව ප්‍රකාශ කළ තිබෙනවා. ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා ජනාධිපතිවරයාට විධායක බලය ලැබෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයාට. මේ ජනතාව විසින් තෝරාපත් කරගන්න ජනාධිපතිවරයෙක් නෙමෙයි, පාර්ලිමේන්තුව 134ක් විසින් ඔවුන්ව බේරා ගැනීම සඳහා තෝරාගත් ජනාධිපතිවරේ. ඔව්, බේරා ගැනීම සඳහා තෝරාගත් ජනාධිපතිවරයා ජනවරමක් නැහැ. මෙවැනි අර්බුදයෙන් ගොඩ යා හැකි වන්නේ ජනතාව විශ්වාස කර හැකි පාලනයක් ගොඩනැගීමේ පමණයි. මේ අර්බුදයෙන් ගොඩේවේ පළමු පියවර මැතිවරණය පවත්වා ජනතාවට තමන්ගේ කැමැති පාලනයක් පිටවා ගැනීම සඳහා අවස්ථාව ලබා දී යුතුයි කියමින් මා නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපති.
Thank you. Honorable Nimal Lanza, you have 8 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අනුර කුමාර දිසානායක මහත්මයාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මම හිතන්නේ එතුමා තොප්පියක් දාගත්තා ඊයේ ජනාධිපතිතුමාගේ කතාව පිළිබඳව. ජනාධිපතිතුමා ඊයේ කතාවේ ඉතා පැහැදිලිව කියන්නේ 50 දින ආර්ථිකයේ උෂ්ම පිබින්න සායෝගය නොදී ආර්ථිකයේ අවසන් උෂ්ම එළන තෙක් බලා ඉන්නවා. ඔවුන් ඉතන්නේ ආර්ථිකයේ කඩාවැටී ජනතා ආමතේ මිය යන තත්ත්වයට පත් වුණොත් මලකඳන් මතින් බලය ලබා ගන්නට හැකි වෙන බවයි. මට තේරෙන්නේ ඇයි එතුමා මේ තොප්පිය දාගත්තේ කියන එක. මොකද ජනාධිපතිතුමා පොදු කතාවක් කරලා තියෙන්නේ. ඒ නිසා ඉතා පෑදිලිව අනුකුමාර දිසානායක මහත්තයාට කියන්න ඕනේ ජනාධිපතිතුමා ඔබතුමාලා මල මිනි උඩින් බලය ගන්න යනවා කියන එක කිව්වේ නැහැ. ඉතින් මට තේරෙන්නේ නැහැ ඔබතුමාගේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් ඇයි මේ තොප්පිය දාගෙන ඒක ඒ වෛරයත් එක්ක ඒ කෝකත්වයත් එක්ක අදහස් දැක්වීම පිළිබඳව. ජනාධිපතිතුමා ඉතා පෑදිලිව ඊයේ මම හිතන්නේ මේ රටේ අපි කවුරු බලයට ආවත් එට විපක්ෂයේ කවුරු බලයට ආවත් මේ කරන්න ඕන වැඩපිළිවෙල තමයි කිව්වේ. මොකද අපි සියලු දෙනා දන්නවා අද ආර්ථිකය ගැන කතා කරන අය තේ කඩයක්වත් කරන්නේ නැහැ. තෝස කඩයක්වත් කරන්නේ නැහැ. වඩ කරත්තයක්වත් කරන්නේ නැහැ. රැකියාවකුත් නැහැ. හැබැයි අපිට වඩා හොඳට ජීවත් වෙනවා. ඉතින් මම ආන්න කැමති ඔය රැකියාවක් නොකර රස්සාවක් නොකර ජීවත් වෙන අයගෙන් මේ ජීවත් වෙන විදිය රටේ ජනතාවටත් කියලා දුන්නොත් මම හිතන්නේ රටේ ජනතාවට ආර්ථික ප්‍රශ්න නැති වෙයි. මොකද රැකියාවක් නොකරන අය ව්‍යාපාරයක් නොකරන අය මේ රටේ මිනිස්සුන්ට වඩා හොඳට ජීවත් වෙනවා. එහෙමනම් ඒක කියලා දුන්නා නම් මං හිතනවා JVP එකට පුළුවන් රටේ ජනතාව ඒගොල්ලෝ ජීවත් වෙන විදියටම ජීවත් කරවන්න. ඒ නිසා මම ඒ ඉල්ලීමත් ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. මොකද රැකියාවක් නොකර ව්‍යාපාරයක් නොකර ජීවත් වෙන විදිය මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට කියලා දීලා ඒ දුප්පත් ජනතාව නගා සිටුවන්න ඒ දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරන්න කියන එක ඉතාමත් පැහැදිලිව මං ඉල්ලා සිටිනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා මං දැක්කා. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ පෞකේ ටිකේ කවුද පිළිගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ওই විදියටයි කරන්න ඕනේ කියන එක? කවුරු හරි පිළිගන්නවද? ගෙවල් ගිනි තියන එක, මන්ත්‍රීවරු මරණ එක, දේපල මංගොල්ල කන එක පිළිගන්නවද? මේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන මා ලොකුවට කතා කරනවා. ඔය බොරු ප්‍රජාතන්ත්‍රවාදනේ. කොහෙද ප්‍රජාතන්ත්‍ර ව්‍යවස්ථානුකූලව තමයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා පත් වෙලා තියෙන්නේ. ව්‍යවස්ථානුකූලව තමයි අපි ඡන්දෙකට ගිහිල්ලා ජනවරම කරගෙන තියෙන්නේ. එනිසා කාටවත් කියන්න බෑ අපේ ජනවරම නැයි කියන එක. ඒක ඉතුළු වෙන්න පුළුවන්. අපි ලෝකෙත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජපානයේ සහයෝගය ගන්න, චීනයේ සහයෝගය ගන්න, ඉන්දියාවේ සහයෝගය ගන්න. පුළුවන් නම් එතුමන්ලා සභාපතිත්වයේ දරලා එහෙම නැත්නම් සම සභාපතිත්වයේ දරලා ණය ප්‍රතිවූර්ණය කරන්න ඒගොල්ලෝ උදව් වෙනවා නම් අපි සතුටු වෙනවා. හැබැයි සමහර කොටසක් ජපානයේ නිල වශයෙන් කියන්නේ නැතුවත් මෙතන ඇවිල්ලා කියනවා ජපානයේ කියලා තියෙනලු මේ එකක් ඒගොල්ලෝ බාර ගන්න නැහැ කියලා. බාර ගන්න නැහැ කියලත් නැහැ, බාර ගන්නවා කියලත් නැහැ. මේක තමයි සත්‍යය. ඒ නිසා මේ සභාව හැමදාම නොමග යවන්න එපා. මේ රටේ ජනතාව හැමදාම නොමග යවන්න එපා. අපි සියලු දෙනා රට ගැන හිතනවා නම්, අපි සියලු දෙනා ජනතාව ගැන හිතනවා නම් මේ වැටි ඇති ආර්ථිකයේ මොනවාරි හේතුවක් කොටද වැටිලා තියෙන්නේ? මේ ආර්ථිකය ගොඩ ගන්න අගමැතිතුමා බාරගත්තේ නැත්නම් කවුරුත් බාරගන්නේ නැහැ. මම රැස්සිංගල දැක්කනේ විපක්ෂයේ දේශපාලකයෝ එදා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මේක බාරගන්න බෑ කියප එක. එනිසා එතුමා බය නැතුව එඩිතරෝ තීන්දුව ගත්තා. අරගෙන එතුමා විශාල වැඩ කොටසක් මේ වෙද්දි කරලා තියෙනවා ජාත්‍යන්තරයත් එක්ක. ණය විශේෂයෙන් ජාත්‍යන්තර අරමුදල මූලික එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා බිලියන 2.9ක් දෙන්න. ඊළඟට ජපානය, චීනය, ඉන්දියාව දිවිපාර්ශ්වික ණය යම් මට්ටමක වැඩසටහනකට එන්න එතුමල්ලා මේ වෙද්දි පොරොන්දු වෙලා තියෙනවා. ඒ දෙක වුණාට පස්සේ ඉතාමත් පෑදිලිව ජනාධිපතිතුමා කිව්වා ලන්ඩන් ක්ලබ්, පැරිස් ක්ලබ් වගේ ඒ කියන්නේ වෙනම අරන් තියෙන මුදල් ඒවා ප්‍රතිවර්තනය කරන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරනවා. ඊට පස්සේ අංක 4ට එතුමා කිව්වා ඒවා ටික වුණාම IMF එකේ මූලික එකඟතාවයේ ලැබුණාට පස්සේ විශේෂයෙන් World Bank එක, ADB එක බිලියන 1කට වඩා මම දන්නේ මුදල මට හරියටම දන්නේ නැහැ මිලියන 500කට වඩා ලබා දෙනවා කියලා. ඊට පස්සේ එතුමා කිව්වා ඉතා පෑදිලිව IMF සාධකයේ ලැබුණාට පස්සේ එතුමා කිව්වා ණය පාසුකම් ලබා දෙන රටවල් සමග සාකච්ඡා කර දීපාර්ශික ඒ අඩුපොලියට ලබා ගන්න පුළුවන් ඒවා ලබා ගන්න කටයුතු කරනවා කියලා. ඒ වගේම එතුමා කිව්වා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමග එක්වී සානදායි මුල්්‍ය සහාය ලබා ගැනීම සඳහා අවකාශ මම ආන්නේ ඊට මේ රටේ ජනාධිපති අගමැති ආණ්ඩුව කවුරු ආවත් සල්ලි ගස් වලින් කඩන්න බෑ. සල්ලි ගස් වලින් කඩන්න පුළුවන්ද? එහෙම නැයි ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් නේ සල්ලි ගස් වලින් කඩන්න බෑ. එහෙම මේ රටේ ජනතාවගේ බදු මුදලින් තමයි මේ ආණ්ඩු මේ රටවල් පවතින්නේ. දැන් බදු දාපුවම කියනවා බදු දානවලු. යකෝ ගෝඨාභය රාජපක්ෂ බදු අඩු කරපුවා මෙතන ඉඳලා බෙරියන් දුන්නනේ යකෝ ව්‍යාපාරිකයන්ට බදු සාන දුන්නා කියලා. දැන් අද බදු දාපුවම කියනවා මොකද්ද? ජනතාවට අමාරුයිලු. දෙපැත්තනම කියනවානේ. එදා IMF යනකම් කිව්වා මොකද්ද? IMF ගියේ නැති එක වැරදි.
IMF එකට මේ ඉස්සලා යන්න තිබ්බේ. දැන් ආනෝ IMF එක ගාපු කිවිසුමයි දාන්න නැත්තේ කියලා. මහ පුදුම රටක් කාලකන්නේ කම කියන්නේ කෝගත්තේ පිරිලා කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ. මේ රටේ සමහර දේශපාලන පක්ෂවලට ඕනේ මිනිස්සු ආමතේ මිය යන්න, මිනිස්සු පෝලිං වල ඉන්න, මිනිස්සු බඩගේ ඉන්න, මිනිස්සුන්ට ඉන්ධන නැතුව යන්න, මිනිස්සුන්ට පෙට්‍රල් නැතුව යන්න, මිනිස්සුන්ට බේත් නැතුව යන්න ප්‍රාර්ථනා කරන සමාජ කෝක පිරිසක් මේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය කටයුතු කරනවා කියන එක බය නැතුව මම මේ සභාවේ කියනවා. ඒ නිසා අපි කවුරු බලයට ආවත් මම නම් ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් තිනවා. ඕනම ආණ්ඩුවකට අපි උදව් කරන්න ඕනේ, කකුලෙන් අදින්න ඕනේ නැහැ. අපේ රට වැටිලා තියෙන්නේ, අපේ මිනිස්සුගේ ව්‍යාපාර වැටිලා තියෙන්නේ, අපේ මිනිස්සු ඉතා අමාරුවෙන් ජීවත් වෙන්නේ අපි පිළිගන්න ඕනේ. එනිසා මේ අමාරුවෙන් ජීවත් වෙන අයට යම් සානදායි වැඩපිළිවෙලක් කරන්න තමා මහා බැංකු අධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙනියනවා, ජනාධිපතිතුමා ගෙනියනවා. විශේෂයෙන් ලෝකෙම පිළිගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදේශ මත බදු වැඩි කිරීම කරනවා. දැන් කියනවා මේ බදු වැඩි කරන එක වැරදිලු. කවුරු කියන විදිහට මේක කරන්න ඕනේ? මහා බැංකු අධිපති එක පැත්තකින් හොඳයි කියනවා, ඊට පස්සේ කියනවා ආර්ථිකයේ සංකෝලනය කරන්න ගත්ත තීන්දුව වැරදිලු. කාටද කියන්නේ? කවුද මේ රට කරන්න ඕනේ? දැන් මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා කරුණු 20ක් යටතේ අද කරුණු
දැක්වුවා.
හැබැයි මම අහන්නේ සජිත් මහත්තයාට, අරසද සිල්වා මැතිතුමා, මේ රටේ ආර්ථිකය ගෙනියන්නේ කොහොමද කියලා සමගි ජන බලවේගයේ පක්ෂේ ආර්ථිකයේ විශේෂඥයා විදිහට කරුණු 10ක් යටතේ ඉදිරිපත් කළා. සජිත් මහත්තයා කරුණු 20ක් කියනවා, අර්ෂ මහත්තයා කරුණු 10ක් කියනවා. හැබැයි සජිත් මහත්තයාගේ තිබ්බේ මොකද්ද? දෙන්න ඕනේ, දෙන්න ඕනේ, දෙන්න ඕනේ, දෙන්න ඕනේ කියලා. දෙන්න ඕන කෙනෙක් කැමති, දෙන්න තියෙනවා නම්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව කිව්වා, එක වචනයෙන් කිව්වා මොකද්ද? අප මූණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා අපි වැඩ කරන්න ඕනේ. මේ ආර්ථික මුල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නොවේයි. මොකද්ද කියන්නේ? සාමාන්‍ය මට්ටමක නොවේයි. සමහර දේශපාලන කණ්ඩායම් තාමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වය රට ඇති බව සිතාගෙනයි. මොලේ මොංගල්, මොලේ මොංගල්, එදා තත්ත්වය නෙමෙයි අද. අද තියෙන වෙනම තත්ත්වයක්. ඒ නිසා ඒ තත්ත්වය තේරුම් අරගෙන විවේචනය කරන අය රට සාමාන්‍ය පවතිනවා කියලා ඉතේ තියාගෙන විවේචනය කරන්න එපා කියන කිල්ලනවා. ඒවා ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕනේ. මෙතුමා ඊයේ කියනවා පැහැදිලිව, මෑත ඉතිහාසයේ අපේ රටේ මුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයටයි අපි මුණ දෙමින් සිටින්නේ. එහෙම කියද්දි කියනවා අරක දෙන්නලු, මේක දෙන්නලු. යකෝ තියනවා නම් දෙනවා තමා. දෙන්න නැත්නම් මොනවද කරන්නේ? ආර්ථිකය හදන්න ඕනේ. ආර්ථිකය හදන්න තමා මහ බැංකු අධිපතිතුමා අපිට නිර්ණායක දීලා තියෙනවා, වැඩපිළිවෙලක් දීලා තියෙනවා. IMF එක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපිට වැඩපිළිවෙලක් දීලා තියෙනවා. ජනාධිපතිතුමා කරන්නේ ඒක. හැබැයි ඒකට වඩා විපක්ෂ නායකතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා නම්, අණ්ඩ කුමාර දිසානායකතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා නම්, අයි පාර්ලිමේන්තුව යෝජනා කරනවා තේරීම් කාරක සභාවක් දාලා. එනිසා මම අවසන් කරන්නම් විනාඩියෙන්. එනිසා අපි තාමත් පැහැදිලි කියන්නේ දේශපාලනය කරන්න එපා, මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සුන්ව සම්බන්ධ කරගෙන. එනිසා ඉතා පැහැදිලිව කියන්න ඕනේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතුනේ මයි නමේනිදා. මේ රටේ දේශපාලන මතධර්ණයට ඕන පක්ෂක ඕන දේශපාලන මතයක් දරන්න පුළුවන්. හැබැයි ඒ මතධර්ණ අය මරලා ගෙවල් ගිනි තියලා ඒ ගෙවල් වල තිබ්බ සල්ලි දේපල මංගොල්ල ගන්න කටයුතු කරපු දේශපාලන පක්ෂ මේ රටේ කවදා හරි බලයට ආවොත් ජනාධිපතිතුමා කියනවා වගේ මමත් කියනවා, ඒ බලය තුලින්ම ඒ ජනතාව ඒ අයටත් ඒ ප්‍රතිවිරුද්ධ ඒ ප්‍රතික්‍රියාව කරනවා කියන එක ප්‍රකාශ කරමින් මම යන ඉරාසිල් දරණ ස්තුති.
Thank you honorable Gajendra Kumar Ponnambalam, we have 15 minutes.
I thank you honorable presiding member. I am happy to take part in this adjournment debate where we're debating the speech that the president made yesterday in parliament. Our party's position has always been that President Wickremesinghe is a experienced leader. He might be a leader of a party that fared very badly at the last general elections, but the fact that he as an individual is an experienced politician and someone who can in fact contribute at this juncture, especially with regards to the economy of the country, is not something that we question. What we question though is with regards to the mandate that has been given to him at a time when the people have rejected their mandate that they gave at the last general elections and at the presidential elections. And this house has accepted the fact that the people have in fact rejected that mandate because the former Prime Minister resigned and subsequently the former President Gotabaya Rajapaksa also resigned. So they need not have resigned if they didn't believe that the mandate that the people gave them has been withdrawn by the people. So when the people have withdrawn that mandate, and when that parliament, which stands as discredited by the people, chooses to appoint President Wickremesinghe, who was also rejected by the people, whose party was rejected by the people. He, as a long-standing member of the UMP who used to get the highest number of preferences, got less preferences than me. Who represents Jaffna, where the population is almost one-tenth that of Colombo, or if not even less. So, Honorable Presiding Member, the point is, when you have a president who does not have popular support, when you have a president who is discredited, taking up an office, when in fact in line, when you look at who should be appointed before him, he is the last. His party is the last to be considered. Parties of the Northeast come before him. The JVP comes before him. Mr. Mano Ganeshan's party comes before him. When such a person is appointed, whose purpose does that serve? And in that sense, Honorable Presiding Member, what we say is, if this country is to progress and come out of this mess, it is not just mere economics. Today the mess is also political. And if you can't create political stability, then the economy can never recover. It will only be to a certain level that you can grow. But you can never recover to the extent that is required in order to bring about a turnaround. So that is the qualm that we have. And that is the reason why we say that you need a fresh mandate. This parliament does not serve the people's interest. People outside think that we only serve our own interest. And for as long as that persists, you will never have stability, and without stability you cannot have sustainable growth. And that is the truth, Honorable Presiding Member. And that is why we say that the sooner we deal with the financial situation by going to a fresh mandate, the more credible it will be in the eyes of the people, and thereby it will be also seen, whatever steps that are taken thereafter will also be seen as credible in the eyes of the international community at large. Now here we have a situation, Honorable Presiding Member, where the government wanted to bring the 22nd Amendment. It's an amendment that they themselves brought because they did not want to abolish the executive presidency. That's the truth. But they themselves withdrew it. Why? Because they realized that they don't have a two-thirds majority. So now they are trying in some way to extend a hand across and try to say that, look, this is an important time. We all must come together. We must work together. But if that genuine appeal to the opposition is that we must cooperate with the government in trying to bring out this country from the mess that has been created, then the question that we rightfully must ask is whether you want the Tamil members of parliament that represent the Northeast support. Because whilst in this house you have the president, the prime minister and all senior members of the government appealing to members of the opposition that we must cooperate, in the Northeast this government is carrying on a very, very hostile taking up a very hostile stand to what the Tamil people see as their core interests. This morning I stood up when the speaker was in the chair soon after the leader of the opposition spoke, and I very briefly raised a matter of urgent public importance, which is that Kurundur Mele, which is an ancient Tamil worship site, way back in 1933 when the British were here, was gazetted as an archaeological reserve. There were 76 acres that were identified as containing archaeological artifacts and needed to be researched. And that gazette is here. I have it with me. But now what is happening, Honorable Presiding Member, is that you have the military along with the archaeological department asking the surveyors department in Colombo to send people and to survey and demarcate 292 acres surrounding that original 76 acres on surrounding Kurundurmeli. Now this 292 acres that they are trying to survey has nothing to do, there is nothing legally to suggest that it is anything to do with this Kurundurmeli archaeological preserve. Instead, this land belongs to people who have suffering because of war. They could not go and toil their land. For almost 35 years, they have been displaced. When they are trying to pick up the pieces, when the country is in shambles economically, and when these people are trying to find ends meet to feed their family, you're demarcating 292 acres to take over for some archaeological purposes, quote unquote. It has no legal stand, absolutely. So when we heard this and when the people protested, the minister concerned, Minister Vidura Vikramanayake, gave an assurance to this house that any such step will only take place after the consent of all stakeholders, including the members of parliament that represent the Northeast. Not only that, on the 20th of September, just last month, he met with the Honorable Charles Nirmalanathan and the Honorable Sridharan in parliament, in the government lobbies. I have a photograph of his meeting where he met in parliament, in the government lobbies, and he assured them that no steps will be taken by the surveyors department or the archaeological department to survey those lands without a full inquiry taking place and the members of parliament representing the Northeast being made fully aware. In fact, on the 20th itself, after that meeting, a letter went out from the archaeological department to the surveyors department saying that all activities with regards to surveying that Kurundurmeli area is to be stopped forthwith until further notice. And despite those assurances being given, again today you have the military and the surveyors department sending people from Colombo going all the way in the darkness of the early morning hours, beginning to survey. I have photographs, Honorable Presiding Member, of them laying archaeological stones demarcating that 292 acres that we were promised will not go ahead. So this is how the government is behaving. Not only that, Honorable Presiding Member, we have a situation from Kokkilai to Nayar. From Kokkilai to Nayar, the Mahaveli Development Authority had earmarked an entire area comprising of 6 GS divisions to be taken from the Karathurapat Divisional Secretary in Mullathiva to be taken over by the Mahaveli Authority. Again, we raised these issues with the Honorable Chamal Rajapaksa, who was the minister concerned, and also other concerned ministries. Again, we were given assurances that no such steps will be taken without the consultation of the members represented in the Northeast. A committee was to be appointed. That the committee never was appointed. We were all supposed to go and have an inquiry. And it was only after that committee is fully satisfied will any further steps be taken. But I hear, Honorable Presiding Member, and I'm saying this with utmost responsibility, that a cabinet paper has been prepared and submitted to the cabinet to get approval to go ahead with those 6 divisions, 6 GS divisions, to come under the Mahaveli Development Authority. We all know the history of the Mahabali Development Authority's actions in the Northeast. Honorable Presiding Member, you yourself know it. You yourself know it is one of the most racist departments that this country can ever produce. It, along with the archaeological department, are the ones that are carrying out the structural genocide of the Northeast, deliberately changing the demography of those areas. Not just the Tamils, but also the Muslim-speaking, the Muslim people. These are the departments that are the vanguard of the racist nature of this state. And they are doing it again. They are doing it again. Behind closed doors, after repeated assurances being given to this house. And it is this government that is asking for support, bipartisan support. Bipartisan support. Honorable Presiding Member, the reality is President Ranil Wickremesinghe is showing his true face. This is the only conclusion that we can come to. Let me tell you, Honorable Presiding Member, in 2001 to 2004, when Mr. Ranil Wickremesinghe was Prime Minister, President at that time was Chandrika Bandaranaike Kumarathunga. When President Ranil Wickremesinghe as Prime Minister signed a ceasefire agreement, we supported him, even though we were in opposition. When President Kumarathunga took three important ministries in the middle of the peace process, we supported him. I personally lobbied to make sure that the TNA's 22 members, 16 members, support him in that no-confidence motion. That is how much we wish to support him if he was doing the right thing. If he was doing the right
thing. Honourable Member, you have two more minutes.
2 minutes?
2 minutes.
This is despite the fact, Honourable Presiding Member, that we were complaining in the peace process that there was no forward movement. Right? So our bona fides are such. If we realize that a person is genuine, even though we might think that he is not doing the best, we will support in principle. But what his government is doing today is utterly racist, Honorable Presiding Member. Today they show the world that they want the support of the opposition, including the Tamil parties and the Muslim parties. But what they are doing is perpetuating the racism. Perpetuating the racism. You are only keen on Sinhala support. You are only interested in Sinhala people's interests. And that is the tragedy this country has faced. And that is the curse that will keep bringing you down unless you change your ways. I therefore ask the senior members of this house, let common sense prevail. Don't do this. It is this curse that has brought us to this situation. You are in debt because you wanted to destroy the Tamils, but you couldn't. Instead, you are getting destroyed as well. You're not only going to destroy the Tamils or the Muslims, you're going to destroy yourselves as well, and that is what is happening. And the saddest part is that you're bringing down the innocent people who have nothing probably to do with this, other than vote for y'all, also down. So I ask you, let common sense prevail after 75 years. Don't go down this path. Don't make enemies and think that you can play the race card all the time. I think that the people won't one day catch up. Thank you.
Honorable Member, thank you.